रत्न दीप जन्मभूमि
एकसत श्रीलंका संगमिन
බුවන් අද 2017 මැදින් මාසේ පළවෙනි බදාදා සුපුරුදු සෙනෙහසත්තුරුළු කරගෙන අදත් ඔබ සමග මව්බිම තොරතුරු බෙදා හදාගන්නයි අපේ මේ සූදානම. අද ඒ සඳහා ඉන්ද්‍රා රොෂන් සමග රාණි මේ මැදිරියේ සැදී පැහැදී සිටිනවා. අද විශේෂ අංග අතරට අපේ උරුමය ශ්‍රී ලංකාවේ බිග් මැච් සංස්කෘතිය, බලශක්ති අර්බුදය, ප්‍රවෘත්ති ගීත කතාව ඇතුළු ඔබේ හදබැඳී ගී කීපයකුත් එකතු වෙනවා.
माने कैसे बोलो कैबे दानवी
माने कैसे बोलो कैबे दानवी
ऐसे अभी तक तुम नामये संग्राम भूमि
संग्राम भूमि
जीवित उदाहरू लेखा
සුනිල් එදිරිසිංහගේ
මට දඬුවම් කරනවා හිත හිත පිට නැති ලෙස මට දඬුවම් කරනවා හිත මහ පුදුම තැනක් දිදුලන මහරුමිනක් අසරල් වතල වතක් විටක දිනොනින් දුක හිත මහා පුදුම තැනක්
අපේ උරුමය ජන්මභූමියට රාණිකිරි මැටියාව ඉදිරිපත් කරයි සහාය වනවා රොෂාන්.
අපි අටගියාවේ තුරුතුරු හොයා බලනකොට පරම්පරාවෙන් පරම්පරාවට ගලා අපූර්ව ජන සම්ප්‍රදායක් තිබුණ බව ඔප්පු වෙනවා. ඒ ජන සම්ප්‍රදායේ මූලික අංගයක් උනේ ගමයි. මහාවංශයේ සඳහන් වෙන පරිදි විජය කුමාරයා ලංකාවට පැමිණීමත් ඔහු තම ඇමතිවරුන්ට කෘෂිකර්මයේ මුල් කරගත් ගම් පිහිටුවීමට උපදෙස් දී ඇති බවත් සඳහන් වෙනවා. ඒ අනුව අනුරාධ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් පිහිට වූ ගම අනුරාධ ග්‍රාමය වුණා. උපතිස්ස ඇමතිවරයාගේ මූලිකත්වයෙන් පිහිට වූ ගම්මානේ උපතිස්ස ග්‍රාමය නම් වුණා.
ගමක සීමා මායිම් තියෙනවා. එක පැත්තකින් කරත්ත පාරක්, තවත් පැත්තකින් අඩි පාරක්. ඒ එක්කම තවත් පැත්තකින් වෙල්ලායක්, නැතිනම් ගල් තලාවක් විය හැකියි. මේ සීමාවන්ගින් වටවුණු ප්‍රදේශය ගම හැටියට හඳුන්වනවා. ඒත් ගමක් සැබෑවටම ගමක් බවට පත්වීමට මේ සීමාවල් පමණක් තිබුණාට මදි. ඒකට තවත් කරුණු කාරණා රාශියක් එකතු විය යුතුයි.
රාජ්‍ය පාලනයේ පහසුවට පණ්ඩුකාභය රජු කාලයේදී ගම් වෙන්වෙන් වශයෙන් සලකුණු යොදා තිබුණු බව සඳහන් වෙනවා. වීගොයිතැනින් හෝ හේන්ගොයිතැනින් ජීවත්වන ගොවි ජනයා වෙසෙන ගමක් ඇත්තෙන්ම කුඩා රාජ්‍යයක් වගේ. එහි මූලිකත්වයේ හිමුණේ කෘෂි කර්මාන්තයටයි. මුල් කාලයේ ගමරාල උන්දැත් පසු කාලයේදී විධානය උන්දැත් තමයි ගමේ වගා කටයුතු වල තීන්දුව තීරණ දුන්නේ.
වීගොයිතැනට මූලිකත්වය ලබා දෙමින් ගම් පිහිටුවීම නිසාම පුරාණ සම්මතයන්ට අනුව ගමක් ලෙස පිළිගැනීමට සපුරා තිබිය යුතු අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා. වැව, කුඹුර, කැලෑරොද, පන්සල, සංහිඳ, තිස්වරඹය සහ ගම්මැද්ද මේවා අතර ප්‍රධානයි. ගොවිතැන් ජීවත් වන ගැමියන්ට වැවකින් තොරව ගමක් පිහිටුවා ගැනීමෙන් කිසිම පළක් නැහැ. වැවක් තිබේ නම් යල මහ ගොවිතැන සාරයි. මාළු අල්ලා ගැනීම, පූජාවන්ට මල් නෙලා ගැනීම, නෙළුම් අලවැනි දෑ ආහාරයට ගැනීමත්, පානීය හා ස්නානීය අවශ්‍ය ජලය ලබා ගැනීමත් වැවකින් සිදු වෙනවා.
වැව පාමුල කුඹුරු තනාගෙන තිබෙන නිසා පහසුවෙන් ලියදිවලට ජලය ලබා ගත්තා. ගමේ කැලෑ රොද් තිබෙන්නේ වැව ඉස්මත්තේ. මේ නිසා රොන් මඩ කෙලින්ම වැවට එන්නේ නැහැ. කැලෑ රොද් මගින් ගැමියන්ට අවශ්‍ය දැව දඬු සියල්ල සපයාගත හැකි. ඒත් වැව ඉස්මත්තේ කැලෑ කැපීම තහංචි. වැව ආරක්ෂා කර ගැනීමට ඕන නිසා එහෙම කරන්නේ. හේන්ගොයිතැනට බිම් කට්ටි වෙන් කරගන්නේද කැලෑරොදිනේ. සතුන් දඩයම් කිරීම, මීපැණි, මොර, පළු, වීර, සියඹලා වැනි පළතුරු වර්ගත් පහසුවෙන් කැලෑරොදින් ලබාගත හැකි.
ගමේ පන්සල තනාගන්නේ බොහෝ විට උස් බිමකයි. වැව අද්දර පිහිටි ගල් තලාවක් හෝ කඳු ගැටයක් හෝ තෝරා ගැනීම පුරාණ සම්මතයක්. ඒ වගේම මිනිසුන්ගේ එදිනදා ජීවිතයේ දුක් කරදරවලට පිහිට ආරක්ෂාව පිණිස පඬුරු ගැට ගැසීම හා බාරහාර වීමට ගමේ සංහිඳක්ද තිබිය යුතුය. ගමේ කිරිතිරි වීම වැනි කටයුතු මේ සංහිඳ මූලික කරගෙන සිදු වුණා. ගෙවල් පිහිටි ප්‍රදේශය ගම්මැද්ද නමින් හැඳින්වුවා. ගෙවල් එක පොකුරට තිබීමෙන් සතුන්ගෙන් ආරක්ෂා වීම, එකිනෙකාට උදව් කර ගැනීම, දූ දරුවන්ගේ ආරක්ෂාව වැනි කාරණා ගැමියන් සපුරා ගත්තා.
ගමේ තිස් බඹය යොදාගත්තේ බලි තොයිලයක්, කෙලිසෙල්ලම්, කුහුඹක් අංකාරිය, යාග හෝම කිරීමට, පොරපොල් ගැසීමට වැනි ක්‍රීඩාවන් කිරීමටයි. ගම්මඩු තැනීම, සිංහල අවුරුදු කෙලිසෙල්ලම් කිරීම වැනි පොදු කටයුතුවලට ගමක තිස් බඹය ඉතා ප්‍රයෝජනවත් වුණා. ගමක ගම්මැදි කිහිපයක් තිබුණා. ඉහළ ගම්මැද්ද, මැද ගම්මැද්ද හා පහළ ගම්මැද්ද යනුවෙන් මෙය ගමක ජනගහනය වැඩිවන විට ආවාහ විවාහ වී ගම්මැද්දේ පදිංචියට යනවා. පහළ ගම්මැද්ද වෙන් වී තිබුණේ ගමකට අවශ්‍ය දෑ සපේන අයටයි. කම්මල්කරුවන්, රෙදි අපුල්ලන්නන්, බෙරවා යන්නන්, වලන් හදන්නන් වගේ කර්මාන්තවල නියැලී සිටින අයට පහළ ගම්මැද්ද වෙන් වුණා.
ගම්මැද්දක ගෙවල් තනාගෙන තිබුණේ එක පොකුරට එකට එකක් බැඳුණු රවුමක ආකාරයටයි. ඒ නිසා ගෙවල් ඔක්කොටම තිබුණු මිදුල පොදු එකක් වුණා. ඉලුක් පිදුරු වහල සහිත කටුමැටි වලින් ගෙවල් නිමෙවි තිබුණා. හැම ගෙදරකම ඉදිරිපිට උස් පිල් කඩක් තිබුණා. ගොවි ගෙදරට යන්නේ ණය වාඩිවන්නේ මේ පිල් කඩ උඩයි. ගේක කාමර එකක් හෝ දෙකක් තිබුණා. එකක නිවිසයන්ගේ බඩමුට්ටු තිබුණා. අනික නිදන කාමරයක් වුණා. හැම ගෙදරකටම කළුවර කාමරයක් තිබුණා.
ගෙයි පිටිපස කුස්සියක් තිබුණා. ලිප් දුම්මැස්ස අටුව එහි තිබුණා. බීජ වර්ග ගබඩා කිරීම, බිත්තර වී ගබඩා කිරීම මෙහි සිදු වුණා. ගොවිතැනට අවශ්‍ය කැටි උදළු පොරෝ වාගේ ගොවි මෙවලම් කුසියේ එක මුල්ලක තැන්පත් කර තිබුණා. කුසියේ එළියට බහින තැන කලගෙඩි පෙලක් තිබුණා. මෙහි බොන අතුර රැස් කර තිබුණා. හැම ගෙදරකටම වී බිස්සක් අයිති වී තිබුණා.
එවගේම ගමේ වැඩ කෙරුණේ අත්තමටයි. හැම දිනාම උදව් කිරීම නීතියක් වුණා. උපතේ සිට මරණය දක්වා හැම කටයුත්තකදීම මේ බැදීම උදව්පදව් කර ගැනීම තිබුණා. ඇතම් විට හිතවතුන් හිතුවක්කාරකම් කරන අයට දඩුවන් දීමේ ක්‍රම තිබුණා. එය වරිග සභාව නම් වුණා. විධානී උන්ද, වින්නබු උන්ද, මාහේනේ මාමා, වෙද උන්ද ගමේ ප්‍රධානින් හැටියට සැලකුවා.
මේ අපි උරුමය අතීතයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට එන නිසා වැදූ අම්මත් හරි හැදූ ගමත් හරි කියන්නට ගැමියන් පුරුදු වී තිබුණා. මෙවැනි ක්‍රමවත් හරවත් සාර ධර්මයන්ගෙන් අනුන ගමක වගතුක දැන් ඉතිහාසයට එක් වී හමාරයි. නමුත් කටවහරෙන් හෝ අපේ අනාගත පරපුරට මේ අභිමානවත් සංස්කෘතිය තිළිණ කළ යුතුයි.
I'm not a
සවන්දමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සාදර අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට ගුවන්ට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. මේ වැඩසටහන සතියක් පුරා www.planetaudio වෙබ් අඩවියෙන්ද ඔබට සවන් දිය හැක. ලංකාවේ බිග් මැක් සංස්කෘතිය ජන්මභූමියට රචනා කර ඉදිරිපත් කරන්නේ ඉන්ද්‍රා දයමණී කොළඹගේ.
අපට මතක ඇති කාලයේ සිටම කොළඹ මෙන්ම ප්‍රධාන නගර හා උපප්‍රධාන නගර පිරිමි පාසල්වල පාසල් දෙකක් එකට එක්වී සහෝදරත්වයෙන් යුතුව බිග් මැච් තරඟාවලින් පැවැත්වුණු බව කාහටත් අලුත් දෙයක් නොවේ. අපේ පාසල් කාලවල මෙන් නොවී මෑත කාලවල බිග් මැච් වලින් සිදු වූයේ තව තවත් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමකි. පෙරදා කොළඹ ආශ්‍රිත පාසල්වලින් ඇනමුණ බිග් මැච් දිවයිනේ නොයෙකුත් පාසල් කරා පැතිර යාමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූයේ යහපතකි, දියුණුවකි. නමුත් මෑත කාලවලදී ක්‍රමයෙන් බිග් මැච් රටේ අනෙකුත් අයට කරදරයක් හා හිරිහැරයක් වන ලෙසට පැවැත්වීමෙන් දූ දරුවන්ට මෙන්ම දෙමාපියන්ටත් මුහුණ පාන්නට සිදු වූයේ අපහසුතාවයන්ටය. පසුකීදා වසරේ මුල්ම බිග් මැච් සටනේදී විනිසුරුවරයෙක් දුන් වැරදි තීන්දුවක් නිසා මුහුණු පොත පිරෙන්නට නොයෙක් ආකාරයේ දේවල් ලියවී තිබුණේ. විනිසුරු තීරණ වැරදුනේ අද කීයක නොවේ. ජාත්‍යන්තර තරඟ විනිසුරුවන්ටත් වරිදිනායුරු අපි රූපවාහිනියෙන් දැක තිබේ. කෙසේ වෙතත් මෙම විනිසුරු තීරණ ගැන එකිනෙකාගේ ප්‍රතිවාදී අදහස් එලිපිටම දක්වමින් විනිසුරුවන් හෙලා දැකීම ක්‍රිකට් ක්‍රීඩාවට තරම් නොවේ. සමහර විනිසුරුවරුන් ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව අමතක කොට සිය නිල කාලය තුළ බැබලෙන්නට පමණක් කටයුතු කරන බවක් මෙම පුවත්පත් බලන කාහටුවද හැඟෙයි. ඕනෑම ක්‍රීඩාවක විනිසුරුවරයෙකුට ඇති නිල බලයට විරුද්ධව ක්‍රීඩකීන් හෝ නරමන්නන් කටයුතු කිරීම විනයානුකූල නොවන බව අපට වඩාත් හොඳින් පෙනෙන්නේ ඉන්දියාව වැනි රටක ඔවුන්ගේ හැසිරීමෙනි. දැන් මේ තත්ත්වය ලංකාවටත් බෝ වී ඇද්දැයි සිතෙන තරමට ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනය පිරිහිපෙනේ. අතීතයේ පාසල් බිග් මැච් වල සිසුන් මත්පැන් පානය කළේ හොරෙන්නුවද පසු කාලයක එලිපිටම කෙරෙන්නක් බව රූපවාහිනි තිරවලින් පවා දිස්සුනේ. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී මත්පැන් සමග මත්ද්‍රව්‍ය කරා යෑමෙන් සිදුව ඇත්තේ මහත් ව්‍යසනයකි. දරුවන් මත්ද්‍රව්‍ය රැගෙන පාසල් බිග් මැච් වලට යාමෙන් සිදු වූයේ තරුණ පරපුර තව තවත් මත්ද්‍රව්‍ය කරා යොමු වීමත් බව සිතා ගන්නට කාහටත් කාලයක් ගත විය. නමුත් ක්‍රමයෙන් මේ ව්‍යසනයක් බවට පෙරලීමෙන් රජයත් ක්‍රිකට් බලධාරිනුත් එක්ව ඉතා හොඳ වැඩපිළිවෙලක් දියත් කොට තිබේ. මෙම කාර්ය සඳහා ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ මැදිහත්වීම පැසසිය යුතුය. රටේ නොයෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපේ දරුවන් අකාලයේ මරා දමන්නට මෙන්ම ඔවුන්ගේ වටිනා ජීවිත අවුල් කර දමන්නට පෙළඹී සිටින්නේ රට ගැන සිතා නොව මුදල් ගැන සිතාය. මුදලට සියලු වටිනාකම් යටපත් කොට ඇති මේ යුගයේ මොවුන් මැඩලන්නට හාතුරන් කර දැමීමට විශාල බලවේගයක් අවශ්‍ය වේ. මෙම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ මඟ පෙන්වීම යටතේ විශේෂ වැඩසටහනකට කොළඹ හා අවට පාසල් 35කට ආරාධනා කර ඇති අතර මත්ද්‍රව්‍ය වලින් තොර ක්‍රීඩාවක් ලෙසට මෙම වැඩසටහන නම් කොට තිබේ. මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර වලින් තොර බිග් මැච් සංස්කෘතියක් යන මැයින් සුවිශේෂී බිග් මැච් තරඟාවලියක් බම්බලපිටියේ හින්දු විද්‍යාලයෙන් ඇරඹීමට නියමිතයි. කාලයක් ගත වී හෝ මේ විනාශයෙන් දරුවන් බේරා ගැනීමට කටයුතු කිරීම ගැන අප මෙයට මුල් වූ සියලු දෙනාට කෘතඥ විය යුතුයි. හෙට දවසේ යහපත් දරුවන් සමග යහපත් ක්‍රීඩාවක් රට තුළ ඇති කිරීමට කාගේත් සහයෝගය අවශ්‍ය බව කිව යුතුය.
ජනනදත් වරකාගොඩ
ප්‍රකාශය ඉන්ද්‍රා සමග
රෝෂන්
මෞබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීතව නැගී සිටිමින් ඓතිහාසික අරගවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත්‍රයන් සැබෑ දේශප්‍රේමීන් ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සුරතින් යළි වීරත්වයට පත්කෙරෙන උත්තමාපි වන්දනා ඓතිහාසික මහෝත්සවය අද මහනුවර මගුල් මඩුවේදී පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත. 1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගී වීමේ හේතුව මත මරණ දණ්ඩනය නියම කර මරණයට පත් කළ සහ රටින් පිටුවහල් කර විරුවන් 84 දෙනෙකු පමණ දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කරන ගැසට්‍රය ජනාධිපතිතුමන් විසින් මෙහිදී අත්සන් කිරීමට නියමිතය. මේ ඓතිහාසික අවස්ථාව සඳහා මල්වතු අස්ගිරි උභයපාර්ශ්වීය මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, කථානායකතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා මෙම විරු පවුල්වල ඥාතීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වනු ඇත. ඌව වෙල්ලස්ස අරගලයේ ඓතිහාසික පසුබිම හා එහි ක්‍රමික විකාශනයේ දැක්වෙන ප්‍රාසංගික අංගයන්ද සහිතව පැවැත්වෙන මෙම උත්සවය රූපවාහිනී නාලිකා මගින් සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා ඇත.
කළුතර ප්‍රදේශයේදී බන්ධනාගාර බස් අතරයකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ඇමති DM ස්වාමිනාදන් මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. කළුතර ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණේ නම් මේ සිදුවීම වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි. සාමාන්‍ය බරපතල චෝදනාලත් පාතාල සමාජිකයන් රැගෙන යාමේදී විශේෂ පොලිස් ආරක්ෂාව ලබා ගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කරන අතර පොලිස් නිලධාරීන්ගේ හිඟකම නිසාවෙන් ආරක්ෂාව ලබා දිය නොහැකි බව පොලිසිය විසින් පෙරේදා දිනෙදී දැනුම් දී ඇත. මේ හේතුව නිසාවෙන් බන්ධනාගාර බස්වලට දෙකක් යොදා ගැනීමෙන් මෙම රැදවියන් රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත.
වැඩිමිලට සහල් අලෙවි කරන සියලු වෙළඳසැල් වටලා තරාතිරම නොබලා වුන්ට එරෙහිව නඩුපැවරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට නියෝග කර තිබේ. මේ මෙහෙයුම වහාම ක්‍රියාත්මක පරිදි ක්‍රියාවට නංවන ලෙසත් මේ පිළිබඳව ගන්න ලබන ක්‍රියාමාර්ගයන් කවරේද යන්න ඇතුළත් වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කළ යුතු බවත් ජනාධිපතිවරයා එම අංශවලට දැනුම් දී ඇත. රජයේ සහල් පාලන මිලක් නියම කර ඒ මිලට අලෙවි කරන ලෙස නියෝග කරමින් ගැසට් නියෝජනයක් නිකුත් කර තිබියදීත් ඒ ගැන නොසලකා සමහර ව්‍යාපාරිකයින් සිතූ මිල ගණන් වලට සහල් අලෙවි කරන බවට ජනාධිපතිවරයාට ලැබුණු පැමිණිලි කෙරෙහි අවධානය යොමු කර මේ නියෝගය කර තිබේ. මේ අනුව රටපුරා සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසැල් බැටලීම රටපුරා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාත්මක වනු ඇත.
මානව හිමිකම් වලට මිනිස් ගෞරවයට හා වටිනාකම් වලට කාන්තා පුරුෂ දෙපාර්ශ්වය මෙන්ම ලොකු කුඩා සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම සඳහා කැපවී ක්‍රියා නොකරන්නේ නම් අපගේ ලෝකය රණකාමයෙන් ව්‍යාකූලත්වයට පත් වූ අවාසනාවන්ත ස්ථානයක් වනු ඇතැයි ජගත් මානව හිමිකම් පිළිබඳ මහකුමසාරි සෙයිද් රාද් අල් හුසේන් කුමරු ජගත් මානව හිමිකම් කවුන්සලයේ 34 වෙනි සසවාරයේදී සමාරම්භක දේශනය පවත්වමින් ප්‍රකාශ කළේය. එෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේ කාලය තුලදී යටත් විජිතවාදය අවසන් වූ අතර ජාති හා වර්ණභේදවාදය නිමකර ඇතත් සඳහන් කළ මහ කොමසාරිස්වරයා ඊට අමතරව වහල්භාවය අවසන් කර සර්වජන ඡන්ද බලය හා කම්කරු අයිතින් සුරක්ෂිත වී තිබෙන බවද දඬුවම අහෝසි කිරීම හා යුද්ධයේ කෘරත්වය සීමා කිරීම සඳහාද පියවර ගැනීමෙන් පවතින්නේයයි කීවේය. මේ අතර ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහකත්වයෙන් පසුගිය 2015 වසරේදී ජගත් මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කරගත් යෝජනාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වත්මන් රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග හා ඒ ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් මෙම සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද ඒ සම්බන්ධයෙන් සංවාදයක් පැවැත්වීමට නියමිත බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.
ක්‍රීඩා ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු ඉන්දියාවේදී ආරම්භ කර ඇත. ප්‍රේක්ෂකයන් 110,000ක් පමණ රැඳවිය හැකි මේ ක්‍රීඩාංගණය නිම කිරීමට ඩොලර් මිලියන 100ක් පමණ වැය වෙනු ඇතැයි වාර්තාවේ. අහමදාබාදී මොටේරා ප්‍රදේශයේ පිහිටි මේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම පසුගියදා ආරම්භ විණි. මේ ඉදිකිරීම කටයුතු වසර දෙකක් තුල නිමා කිරීමට ඉන්දීය බලධාරීන් බලාපොරොත්තු වන බවද සඳහන් වේ. ගුජරාට් ක්‍රිකට් සංගමයේ උපසභාපති පරිමාල් නත්වනි විසින් PTI පුවත් සේවයට පවසා තිබුණේ මේ ක්‍රීඩාංගණයට ක්‍රීඩක විවේකාගාර හතරක් ඔලිම්පික් තරඟාවලිය යොදා ගන්නා පිහිනුම් තටාක වලට සමාන විශාලත්වයෙන් යුත් පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රසකින් සමන්විත බවය. ගුජරාටි පැවති සර්දාර් පටේල් ක්‍රීඩාංගණයේ වෙනුවට මේ ඉදිකෙන්නු ලබයි. මේ වෙනුවට ලෝ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයයි. එහි පහසුකම් ඇත්තේ ප්‍රේක්ෂකයන් ලක්ෂයකට පමණි. ප්‍රවෘත්ති සමාප්තයි.
බලශක්ති අර්බුදය රෝෂන් මනම්පෙරි ඉදිරිපත් කරයි.
බලශක්ති අර්බුදය යන මාතෘකාව ලෝක අවධානයට ලක් වූයේ මීට දශක කිහිපයකට පෙර පටන්ය. මිනිස් සමාජය බලශක්ති අර්බුදය සමග කොතෙක් දුරට ක්‍රියාත්මකද යත් භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, සමාජ අධ්‍යයනය වැනි විෂයන් වලට සම්බන්ධ ප්‍රධාන මාතෘකාවල් ලෙස බලශක්ති අර්බුදය පිළිබඳ අධ්‍යයනය පාසල් අධ්‍යාපන පද්ධතියටද එකතු විය. බලශක්ති මිනිසාගේ ගමන්මනකට අවශ්‍ය ප්‍රධාන සාධකයක් ලෙස තේරිපත් වී ඇත. ඒ අතහැර මිනිස් සමාජයට ලබාගත හැකි සංවර්ධනයක් නැති බවද තහවුරු වී ඇත. ශ්‍රී ලංකාවේ රටවල් බලශක්ති උත්පාදනය සඳහා එහි ප්‍රවාහනය හෙවත් සම්ප්‍රේෂණය සඳහාද විශාල මුදලක් වැය කරයි. ඇතැම් විට ඒ මුදල අයවැය ලේඛනයට බරක් වන තරමට බරපතල වී තිබේ. ජල විදුලිය නිෂ්පාදනය කිරීමටද මූලික ධනයක් වැය කළ යුතුය. තාප බලය සඳහා ඊට වඩා වැඩි මුදලක් වැය කළ යුතුය. නිදසුනක් ලෙස ගල් අඟුරු හා ඉන්ධන සඳහන් කළ හැකිය. ගල් අඟුරු මිල අධික භාණ්ඩයකි. ඉන්ධන ඊටත් වඩා අධික මිල භාණ්ඩයකි. ජල විදුලියෙන් පමණක් අපේ බලශක්ති අවශ්‍යතා පිරිමසාගත නොහැකි බව පිළිගත් සත්‍යයකි. මේ තත්ත්වය යටතේ අපේ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇති බලශක්ති මූලාශ්‍ර දෙකක් පවතී. පළමු වන්න සූර්ය බලශක්තියයි, දෙවන්න හුලන් බලශක්තියයි. මේ දෙකින්ම ප්‍රයෝජන ගත හැකි භූගෝලීය හා දේශීය තත්ත්වයක් අපට තිබේ. එහෙත් ඒ ගැන අවබෝධයක් හා අවධානයක් අපට නැත. දැනට පවත්නා සමාජ ආර්ථික තත්ත්වය අනුව සූර්ය බලශක්තිය යොදවා ශ්‍රී ලංකාවට අවශ්‍ය බලශක්තිය නිපදවා ගන්නේ නම් ඒ මගින් අතිරේක ආර්ථික වාසි ලබාගත හැකි බවද බලශක්ති අර්බුදයට විසඳුම් ලබාගත හැකි බවද ප්‍රකාශයට පත් වී තියේ. එය බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු කාර්යයක්. ජනාධිපතිවරයා මීට මැදිහත් වී තවස සූර්ය බලශක්තියෙන් ආලෝක කිරීම තීන්දු කර තිබේ. එහි බොහෝ දිනකට ආදර්ශයක් වන්නාසේම අඩු වේදමකින් විදුලිය සපයා ගැනීමක්ද වන්නේ. මෙබඳු ව්‍යාපති ශක්තිමත් කරමින් ව්‍යාප්ත කළ යුතුව තිබේ. සූර්ය බලශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා වැය වන්නේ අඩු මුදලකි. එලෙසම ඒ නිවසේ සිට නිෂ්පාදනය කරගත හැකිය. අතිරේක නිෂ්පාදනයක් වෙතොත් එය විදුලි බල මණ්ඩලයට අලෙවි කළ හැකිය. විදුලිය බල මණ්ඩලයේ අපේක්ෂා වන්නේ 2025 වන විට සූර්ය බලශක්තිය ඔස්සේ මෙගාවොට් 1000ක ජාතික පද්ධතියක් එකතු කිරීමටය. සූර්ය බලශක්තිය ගැන අමතුවෙන් කිය යුතු නැද? සූර්යයා නොතිබෙන්නට පෘථිවිය පැවැත්මක්ද නැද? පෘථිවියට අදාළ බොහෝ සාධක ඉටු කරන්නේ සූර්යාය. ඒ පූර්ණ ශක්තිය අපතේ යමින් පවතී. සමකයට ආසන්න රටවලට හොඳින් සූර්ය කිරණ පතිත වේ. ඒ හැරත් අවුරුද්දේ වැඩි කාලයක් සූර්ය කිරණ ශ්‍රී ලංකාව වැනි රාජ්‍යවල භූමිය ස්පර්ශ කරයි. මෙබඳු තත්ත්වයක් යටතේ කළ යුත්තේ සූර්ය ශක්තිය හෙවත් සෝලා පව හැකිතාක් අපගේ ප්‍රයෝජන සඳහා යොදා ගැනීමය. ඒ සඳහා කළ යුතු එකම කාර්ය වන්නේ සෝලා පව සහිත තහඩු මිලට ගැනීම පමණි. එමදු තහඩු විකිණීමට රජය සූදානම් බවද දැනගන්නට තිබේ. අමතක නොකළ යුතු කාරණයක් වන්නේ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් සෝලා පවා යොදා ගැනීමෙන් ඉතා සාර්ථක තත්ත්වයකට පත් වී ඇති බවය. අපට ඉතා වඩා සාර්ථක ඉටු කරගත හැකිය. නිදර්ශනක් කිව්වොත් අපේ රටේ පෑවිල්ල වැඩිය, අවුව සැර අධිකය. මේවායින් ප්‍රයෝජනගත හැකි තත්ත්වයක් දැන් උදා වී ඇත. සෝලා පව එකවර ජනප්‍රිය වන්නේ නැත. අලුත් ක්‍රමවේදයක් බැවින් එහි ජයග්‍රහණ උදෙසා ඉවසා සිටීමට අපට සිදුවේ. කුමක් වුවද අවශ්‍ය සෝලා ශක්තිය ලබා ගැනීම ඊට අදාළ සංදර්ශන පැවැත්වීමෙන් හොඳ අවබෝධයක් කළ යුතුය. 1990 ගණන් වලද ඌව පළාතේ ගම්මාන ගණනාවකට සූර බලශක්තිය ඔස්සේ අවශ්‍ය මූලික පහසුකම් ගොඩනගා තිබින කාලයක් එම වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ අතර එය ඌවේ අධ්‍යාපන තත්ත්වය හා නිෂ්පාදන ඉහළ නැංවීමට හේතු සාධක විය. එම වැඩසටහන මෙහෙවන ලද්දේ නිවාස අධිකාරිය හා ඔස්ට්‍රේලියානු සමාගමක් මගිනි. එහෙත් එකී ආයතනවල නොසලකිල්ල නිසාද, ගැමි ජනතාවගේ අනවබෝධය නිසාද පසු කලක වැඩසටහන අසාර්ථක විය. එය පාඩමක් ලෙස ගනිමින් අලුත් වැඩසටහන් මෙහෙවීම වැදගත්ය. අලුත් වැඩසටහන හඳුන්වා ඇත්තේ සූර්ය බල සංග්‍රාමය හැටියටයි. ඒ සංග්‍රාමය යන වචනය වඩාත් වැදගත්ය. බලශක්ති අරුබිදේ විසඳීමට සංග්‍රාමයක් දියත් කළ යුතු බව වාමාශික දේශපාලකයෝ හැම විටම අවධාරණය කළහ. එය සත්‍යයකි. ලෙනින් කී ලෙස බලශක්ති විප්ලවය වඩාත් ප්‍රතිඵලදායක අස්ථානයක් බවට පත් කර තිබේ. ඒ අනුව අපද බලශක්තිය ගැන අලුතින් කල්පනා කළ යුතුය. පාරිසරික ගැටලු නැති අධික වියදමක් නැති හොඳ බලශක්ති මූලාශ්‍ර සූර්ය බලය අපිට ඒ ගැන නැවත නැවත කල්පනා කළ යුතුය. මේ සුජාතා අත්තනායක.
ගීත කතාව රාණි කිරිමැටියාව ජන්මභූමියට රචනා කරයි.
මිනිස් සිතක තෙතමනේ සොයා ගමනක අතරමඟ මෙසේ ලියන්ට සිදුවේයයි මා කිසිදාක නොසිතුවෙමි. උත්තරායන සෙනෙහස ආදරණීය බව ලෙන්ගත් කම් සිඳී ගොස් මිනිසුන්ගේ සිත් ඉරිතලා යන දවසක් එන බව තාරුණ්‍ය සිහිනක දෙව්ව කතරමං වූ කිඳුරුයක උදා මා කිසිසේත් පසක් කර නොගත්තෙමි. ගලන ගංගාවක අවසානය ගැඹුරු මුහුදය ඒ ජීවිතයේ අවසානය ගැන කාට නම් කිව හැකිද? ජීවිතයේ සියලු අත්කම් අහිමි නැති නාස්ති වී ගිය දාක මම මෙසි අතීතේ නටඹුන් ලී ගලන අනියඟින් පහුරු ගාමින් සිටින්නේ කුමන අරමුණක් පතයිදයි මාවත් නොදන්නෙමි.
කාලයේ වැලි තලාව පහුරු ගා නියග ගෙවි හේ කලනා වෙලා
ජීවත්වීමේ අනු කුමක්ද? තවම ඒ පසක් කර ගැනුමට මාවෙර දරමි. මේ දැන් උපදින දරුවකුගේ පටන් සියල්ලන්ගේම ජීවිත ඇරමෙන්නේ ආදරේ නම් වූ කුසගින්න තුළින් බවත්, මාද ඉන් එකකු මිස වෙන කෙනෙකු නොවන බවත් පමණක් සත්‍යයකි. අද අතීතයේ මා විසින්ම මිහිදන් කළ සෙනෙහසක් සොයමින් අඬා වැළපුණේ ඇයිදයි මා නොදනිමි. ජීවත් වීමට රුක් ලක් සොයනා විටක මායාවක වාරුවක් වුවද සුවයක් වන නිසාම විය හැකිය. සුපිෂ්පුත වූ මන්ද සිසිලින් ගත නිවාරණය වූ හදාරණ සැතපෝ වූ හූපලුවනය සමාජ සම්මතයේ ගිනිදළුවලින් අලුවිය. ඒ ගිනිදැල් අතරින් දිය කඩිත්තක සිසිලක් සොයා දේව ගිය මුවඇත්තියක මෙන් මා ජීවිත වාලුකාවේ පුපුරු ගසන වැලි කැට මත අතර මං වූයමි. අපේක්ෂා භංගත්වය, අසරණකම, කලකිරීම, තනිකම, අඳුරු සෝන් කොත් මෙන් මා වටා පවුරු බැඳ ඇත. කඳුළු සින්නක්කරයක් උරුම කරගත් ලතෙත් බවක සිසිලස සිහිකරමින් මා මෙසේ ලත වෙමි. ඉරිතලාගෙන් ගිනි පුපුරු විසිරුවන නියඟයකදී වද මහ පොළව වර්ෂාව ගැන බබා සිටින්නාසේ මමද කිසි දිනක නොලැබෙන බව දැන දැනම අතීතයේ ලතෙක් බවක සිසිලසේ සුවේ පතමින් වැළපෙන්නෙමිය මෙසේ.
කාලයේ වැලි තලාව පහුරු Yeah.
අපේ දේශයේ කවි කිවිඳියන්ගේ නිර්මාණ සරසන කැටපත් පවුර.
නොපැතු පැතුමන් රුෂන් මලම්පේරිගේ සංකල්පනාවක්.
නොපැතු තනිකම මගේ ලෝකෙට කෙසේ ආවාදැයි සිතෙනවා. එදා පැතුමන් නොපැතු ලෙසකින් දුරස් වී ඈතටම යනවා. ලොවේ සැම දෙන වෙනස් වන බව බුදුබණත් පවසා තිබෙනවා. ජීවිතය සතු ටින් වඩා දුක් කඳුළු ගංගා මැදින් යනවා.
ඔබ හාම ඉන්ද්‍රදෑමනි කොළඹගේගේ සංකල්පනාවක්.
වෙන්ව යන්නට නොහැකෝ බැහැර හැරෙන්නට යයි කියයි මාසිත. එක්ව සතුටින් නොඉඳිනා අපි කෙතෙක් කල්තව ඉඳිමු මෙලෙසින් ලෝකයා රවටමින් අපට අපවත් නොමැති විටකදී.
බලලා කැකුළු මුවට පළවැල නෙළුවා තුරු හිස මුදුනේ මල් පළලා කැකුළු මුවට පළවැල නෙළුවා දී තනු මං බැඳ සත්කුළු පව් බිඳ සිතාදියට වෙන මං තනුවා අන්දර යායේ වැවුතාවල්ලේ සක්මන් කරන අපපත්ති තුලේ දියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අපපත්ති
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සාදර අනුග්‍රහයෙන් මෞබිම තොරතුරු ඔබ වෙත ගෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනත් සමගින් ඔබ හා රැඳෙන්නට අපට වෙන් වූ කාලය මෙසේ ගෙවි යනවා. අදත් ජන්මභූමි වැඩසටහන නිෂ්පාදනය කොට ඔබ වෙත ගෙනාවේ රුෂාන් මනම්පේරි, වැඩසටහනේ පිටපත රාණි කිරිමැටියාව සමග ඉන්ද්‍රා දයමිනි කොළඹගේකින්. යළිත් මෙවන් වූ සුන්දර හෝරාවකින් අප ඔබ හමුවනතුරු ඔබට සුබර රාත්‍රියක්.
ආදරේ මම කියාලා දෙන්න ගසක තිබෙන අල් කොළ මදි කියාලා දෙන්න මේ ලස්සන සිනහව මොහොතකට දකින්න උරුල්ලෙක් බතනිකර දුරගමනක් යන්න හිතුවේ නෑ ගමනක් මෙච්චර කල් ඉඳ හිතුවේ නෑ මෙහෙ ලස්සන සුරපුරේකි මට ලස්සන නෑ ඔබ එක්කල තොටු පොලි ඔරු පදිනව වගේ නෑ අහස උසට මාලිගයට ඉන් අඩුවක් නෑ ගයන වයන රඟන ලඳුන් දැක හිටියේ නෑ ගම්බද වගේ කරත්ත නෑ වාහන අඩු නෑ ඔබ එක්කල තොටු පොලි ඔරු පදිනව වගේ නෑ ඔබට තිබෙන ආදර කියාලා දෙන්න ගසක තිබෙන තල් කොළ මදි කියාලා දෙන්න ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න වෙලා හිතෙනවා ඉගිලීලා එන්න අද දවසට අහස දිහා මම් බලන්නේ නෑ අන්න බැරි වේදනාව ඔබ නොදන්නේ නෑ ඒ මුනේ ඔබේ මුනේ වැඩි වෙනසක් නෑ ඔබ එක්කල තොටු පොලි ඔරු පදිනව වගේ නෑ මගේ ගතින් මෙහෙ හිටියත හිතනම් මෙහෙ නෑ මම එනකොට ආපසු එය ඔබ මට දුන්නේ සිරියාවිය දැකගන්නට එන දින තුර නෑ ඔබ එක්කල තොටු පොලි ඔරු පදිනව වගේ නෑ
ඔබට තිබෙන ආදරේ මම කියලා දෙන්න. ගසක තිබෙන තල් කොළ මදි ලියලා දෙන්න. මේ ලස්සන සිනහව මොහොතකට දකින්න. ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න.